SBS Radio.
අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතලද ෆ්‍රෝසන් ෆයර් කියන චිත්‍රපටයට යම්කිසි ආකාරයකින් ඔස්කා සම්මාන උළෙලේ තරඟකාරී අංශයට ඇතුළත් වීමට අවස්ථාවක් උදා වී ඇති බවට පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔස්සේ යම්කිසි ආකාරයකින් තොරතුරු වාර්තා වෙන ආකාරය අපි දැක්කා. මේ චිත්‍රපටය පිළිබඳව කතා බහ කරන්නට අපි ශ්‍රී ලංකාවේ සිට මේ නිසා සම්බන්ධ කරගන්නට අදහස් කළා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අනුරුද්ධ ජයසිංහ මහත්මයා. මුලින්ම අනුරුද්ධ, අපි ඔබව මේ කතා බහට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
පළමුවෙන්ම
දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ ඔස්කා සම්මාන උළෙලේ මේ තරඟකාරී අංශයට ඔබගේ චිත්‍රපටයට ඇතුළු වීමට යම්කිසි ආකාරයක අවස්ථාවක් උදා වී ඇති බවට තොරතුරු වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් අපි ඔබගේ අදහස් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පළමුවෙන්ම දැනගන්නට කැමති.
ඔව්, ඇත්තටම දැන් මේ අවස්ථාවට ලැබුණේ අපි චිත්‍රපටය රූපගත කරන යුගයේ සිට චිත්‍රපටය පිළිබඳව ලංකාවේ වගේම දේශීය අපේ අයත් මේ ගැන ලොකු විමසිල්ලක් කළා. මොකද මේ රූපගත කිරීම මාස 3-4ක වගේ දීර්ඝ කාලයක් සිදු කළා. ඉතින් ඒ සඳහා මුල් කාලයේ සිට ඉන්දියාවේ තියෙන ඕල් ලයිට්ස් ෆිල්ම් සර්විසස් කියන ආයතනය කේරළයේ තමයි බේස් වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ විමසීම් කළා මේ චිත්‍රපටය පිළිබඳව ඒගොල්ලන්ට බලන්න අවශ්‍යයි චිත්‍රපටය වුණාට පස්සේ කියලා. ඉතින් ඊට පස්සේ චිත්‍රපටිය මාස 4-5කට පස්සේ කාලයකට පස්සේ උගතින් වුණාම ඒගොල්ලන් නියෝජිතික ලංකාවට ආවා. ඇවිල්ලා චිත්‍රපටිය බලලා තමයි ඒගොල්ලෝ තීරණය කළේ මේ චිත්‍රපටිය ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා කියලා. ඔස්කා සම්මාන උත්සව උළෙලේ තරංකාරී අංශයට බුද සාමාන්‍ය ඉන්දියාවේ පවා ඒගොල්ලෝ ඉදිරිපත් කරපු චිත්‍රපටි පහුගිය අවුරුදු කීපයක ඔස්කා වල නියෝජිත කරපු චිත්‍රපටි තෝරා ගැනීම කළේ ඒ ආයතනය ඕල් ලයිට් ෆිල්ම් සර්විසස් කියන ආයතනය. එතකොට මේ ආයතනය තමයි මේ චිත්‍රපටියක් ඔස්කා උළෙලට ඉදිරිපත් කිරීම සඳහා තෝරාගනු ලැබුවේ. ඉතින් මම හිතනවා ඒක ලංකාවේ චිත්‍රපටියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට තරංකාරී අංශයට ඉදිරිපත් කරපු ප්‍රථම අවස්ථාව. ඉතින් ඒක අදියරින් වෙන්නේ අදියර කීපයක් ඉදිරියට ආයුතුයි. ඉතින් ඒක නිමිති කරගෙන සැප්තැම්බර් මාසේ 28 වෙනිදා සිට ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දක්වා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනවා. ඒ තියෙන සිනමාශාලාවල ඒකත් ඒ තරංගයේ කොටසක්. මොකද මේ ප්‍රදර්ශනය කරන්න නැතුව මේක තරංකාරී අංශය නියෝජනය කරන්න බැහැ. ඉතින් ඒ සඳහා දැනට කටයුතු සූදානම් කරමින් යනවා. ඉතින් දැනට තියෙන තත්ත්වය ඔක තමයි.
විශේෂයෙන්ම මේ චිත්‍රපටයට පාදක වන කතාව සම්බන්ධයෙන් අපි ඔබගෙන් අදහස් දැනගන්නට කැමති අනුරුද්ධ.
මෙහෙමයි, දැන් මේ පහුගිය දශක කීපයක් ගතොත් ශ්‍රී ලංකා දේශපාලනයේ විශාල හැලහැප්පීම් විදිහ දශක කීපයක්. ප්‍රධාන වශයෙන් අපි ගතොත් 80ගේ දශකය ලංකාවේ දේශපාලනයේ අපිට පෙර නූවිරු වෙනස්කම්, එහෙම නැත්නම් සුදු මහා පෙරලීම් සිදු වුණා. ලංකාවේ තරුණ කැඩිලි දෙකක් සිද්ධ වෙනවා. එකක් 1971 අනික තමයි 1986 පටන් අරගෙන 1989 කියලා වෙච්ච කැඩිලි. මේ කැඩිලි දෙකටම නායකත්වය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා. ඒකකොට දැන් මේ කැඩිලි පසුබිමේ අපිට සාමාන්‍යයෙන් මේක ආයුධ සන්නද්ධ අරගලයක් පෙහා ගිය සමාජ සංස්කෘතිය සහ ආර්ථික කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේවා පසුබිමේ තිබිච්ච කරුණු හොයා බලන්න නැතුව මේක හුදෙක් මෙය නිකන් ආයුධ සන්නද්ධ අරගලයක් කියලා එහෙම නැත්නම් කැරල්ලක් කියලා අපිට මේක එහෙම අයින් කරන්න බෑ. මේක වෙනම සමාජ විද්‍යාත්මක කෝණකින් මේ දෘෂ්ටිකින් බැලුවාම මේ තිබුණු බරපතල කරුණු, ඒ කියන්නේ කරුණු ආයුධ අතර ගන්න හේතු භූත වූ පසුබිම ගැන අපිට වෙනම යම් ආකාරයක පසුබිමක් කරන්න පුළුවන්. ඒක තමයි මම මේ කරුණු ලැබුණේ 1971 ඕන ජීවිතය සුදු ලුෂාල් ප්‍රවාහනයක් හිරගත කරනවා. 1971 කරන්න අසාර්ථකයෙන් පසු ඔවුන් නිදහස් කරනවා. 1977 නොවැම්බර් මාසයේදී ජේ.ආර්. ජයවර්ධන රජයෙන් නිදහස් කරනවා. අපරාධ යුක්ති විනිශ්චයකමින් සභාව අහෝසි කරනවා. ඉතින් එහිදී ඔවුන් නිදහස් වෙන තැනින් තමයි මේ චිත්‍රපටය පටන් ගන්න පළවෙනි දර්ශනය. ඉතින් පටන් ඔවුන් ලංකාවේ දේශපාලන ප්‍රවාහයට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට දේශපාලන ව්‍යාපාර විචාර දෙවන්ත මේ අඩියක් කිම්මක් තියෙනවා. එහිදී ඇත්තරම විජේවීර සහෝදරයා එළියට ඇවිල්ලා 1977 නොවැම්බර් මාසේ අග වෙනකොට කොළඹ නගර සභාව පිටියේදී තිබිච්ච විචාර ජනරැලි තමයි ඇත්තම චිත්‍රපටි මූලික දර්ශන පිළිවෙල තියෙන්නේ. එතකොට ඒ විචාර ජනරැලිට සෙනග වාර්තා වෙලා තියෙනවා 10,000කට වැඩි සෙනගත් ඒ භූමියට පැමිණ යගිරින්. ඒකත් එක්ක ජේ.ආර්. ජයවර්ධන රජයේ පොඩ්ඩක් කලබල වෙනවා. මොකද මේ අලුත් දේශපාලන ව්‍යාපාර කර්මය වායිස දැක්ක විදිහට තියෙනවා. ඒකත් එක්ක මේ රජයට පොඩි ප්‍රශ්නයක් තිබුණා. මම හිතන්නේ ඒක මුල් කරගත්තා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක හේතු කරගෙන ඒගොල්ලෝ අවස්ථාවක් හොයමින් හිටියේ. ඒක ඊට පස්සේ ගාන 1983 ලංකාවේ ඉතිහාසයේ තියෙන කළු පැල්ලම 83 ජූලි වල තියෙනවා මේ ජාතිවාදී මේ අරගලයට මුල් වෙච්ච ඒ කළු ජූලිය. ඒකෝට මේකෙදි ඇත්තටම ලංකාවේ ආමිය කෙසේවලු 13 දෙනෙක් අයාපනීය වූ භූමියක් පිපිරීමෙන් බිම්බෝම පිපිරීමෙන් ආමිකේ වාස්කුණු වර්ධන කියන ඒ මේ කැපදන්වරය ඇතුළු 13 දෙනෙක් මිය යනවා. ඒක මුල් කරගෙන දකුණු විශාල කලබලයක් ඇති වෙනවා. ඉතින් මේ කලබලය නිසා දකුණු ප්‍රදේශයේ සිටින දෙමළ ජාතීන්ට විශාල කරදරයක් මුහුණ දෙනවා. මේ වගේ විශාල නොවිය යුතු මහා සංහාරයක් සිදු කරනවා. මෙහිදී රජය නිකම් බලන්නට දවස් 5කට පස්සේ ආර්ජාවන් ප්‍රකාශ කරනවා. මේක පසුබිමේදීනේ වාමාංශික ව්‍යාපාරය නිසා වාමාංශික ව්‍යාපාර ලංකාවේ තහනම් කරන්න ඕනේ කියලා තම සමාජ පක්ෂයේ පුනරුත්පත්ති සහ යම්තාක් කියවම තහනම් කරනවා. තහනම් කරලා ඒ පක්ෂේ නායක දුද්දන අල්ලන්නේ නියෝග කරනවා. යෝග තමයි මම කියන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ නැවත වරක් වෙනස් වෙන්න තිබිච්ච මහාම ලොකුම මර්මස්ථානය කියන ලොකුම ටර්නින් පොයින්ට් එක. ඉතින් ඒක මුල් කරගෙන මේ නායකු හැංගෙනවා. හැංගුණාට පස්සේ යන්තම් ඉදිරි මුද යටිබිංග දේශපාලන කියමු වෙනවා. ඉතින් හැබැයි අනිත් පැත්තට ජීආර්ජයවල් දෙන අනිත් පක්ෂ දෙකේ එන වාසුදේව නාමයක් කර්මාලයේ පක්ෂය සහ විස්තම් බහුකරණ මහතාගේ පක්ෂ දෙකේ තම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය කියන පක්ෂ දෙකේ තහනම් ඉවත් කළත් ජෛවික තහනම් ඉවත් කරන්නේ නැහැ. ඉතින් මෙතනින් පස්සේ තමයි ලංකාවේ දේශපාලනේ අපි නොදුටු පැත්තක් විවිධරෝග වෙන්න පටන් ගන්න. මොකද අපි යටිමුද දේශපාලනේ දුරදීගේ රෝහණ ජීවිල සහ උගේ පක්ෂයේ ප්‍රබලයන් ටික ඒගෙන් දේශපාලන මන්දේ නියෝජනය කරපු පිරිස් විවිධ විශ්වල ආගමින් මේ රටේ විවිධ තැන්වල පැවැත්වෙන මේ දේශපාලනය කරනවා. ඒත් මේක හරි සුන්දර එක්කටින් සුන්දර කතාවක් අයිතිං මති භයංකර කතන්දරයක්. මොකද හරි කුකුසක් තියෙන කතාවක්. ඉතින් ඇයි කොහොමද රෝහණ ජීවිල කැලෑවි පුච්චකව ජීවත් වුණාද උන් කැලෑවි නිදිට අවිලා ඒක තැන්වල මැනික් ව්‍යාපාර විදිහට වතු අධිකාරිවරයෙක් විදිහට විශ්වලාගෙන විවිධ නම් වලින් තැන් තැන්වල පිණි සිටිනවා. මේක ඇත්තටම මහරි නාටකීය අවස්ථාවන් දනවන කතාවක්. ඉතින් ඒකට මේ රසුන තමයි පිටිපස්සට පුරාවටම මුලස් විශ්වලා තියෙන්නේ. සිසුදු නිර්මාණකරුවේ මේ රටේ මේ දේශපාලන ප්‍රවාහයට මොකද උනේ, මේ සම්මත වැඩිවෙන්න මොකද උනේ කියලා ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ ඉලක්ක කරගෙන පිටිපස්සට හෝ වැඩ නිර්මාණයක් ප්‍රධාන භූමිකාවක් වශයෙන් නිරූපණය කළේ නැහැ. පොඩි පොඩි නිර්මාණවල පොඩි පොඩි කොටස් වශයෙන් තිබුණා. ඉතින් මම හිතුවා මේක ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පිළිබඳව ලියවෙන මේ වාර්තා වෙන අවස්ථාවකදී ඒ අනිවාර්යෙන් අපි මොකක් හෝ නිර්මාණයක් තුලින් කරන්න ඕනේ කියලා ඒකින් තමයි මම ගිහින් ඉන්නේ පන්තිතරේ ප්‍රෝසන් ෆයර් කින් සිද්ධවටියේ නිර්මාණයක් දෙකකින් දැක්වි.
විශේෂයෙන්ම දැන් ඔබ මේ මාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී සඳහන් කළ එක කාරණයකටම අවධානය යොමු කරන්නට කැමතිද? ඔබ සඳහන් කළා දැන් මේ ඔස්කා සම්මාන උළෙලේ තරඟකාරී අංශයට මේ චිත්‍රපටයට ඇතුළු වීමට අවස්ථාව ලැබීමේ එක් අදියරක් වශයෙන් මේ චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදය තුළ තිරගත වීමට නියමිතයි කියලා සැප්තැම්බර් මාසයේ සිට. දැන් විශේෂයෙන්ම මේ කාරණය ගත්තාම අපි දැන් ලංකාවේ චිත්‍රපට ජාත්‍යන්තර සම්මානයට පත්වන අවස්ථාවන් අපි අනන්තවත් දැකලා තියෙනවා. නමුත් ජාත්‍යන්තරය තුළ වාණිජ මේ වශයෙන් සාර්ථක වන ශ්‍රී ලාංකික චිත්‍රපට අපි දැකලා නැති තරම් අනුරුද්ද. මේ කාරණය වැදගත් වෙන්නේ කොහොමද ශ්‍රී ලාංකික චිත්‍රපටයක් විදිහට?
අපිට වෙලා තියෙන අපිට කොදෙව්වක් වීසස අපේ රටේ මේ චිත්‍රපටිය විතරක් නෙමෙයි අනිකුත් කිසිදු කර්මාන්තයකට මාකට් එකක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට ජාත්‍යන්තර වශයෙන් වෙළඳාමට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව ජාත්‍යන්තර වෙළඳාමෙන් අපිට හම්බෙන්න කොටස හරි අඩුයි. ඉතින් ඒක වෙලා තියෙන අපි හැමදාම ඔප්ෂන් නැහැ අපිට බෑ කිය කියන අපි විතරටින් අපිට ණය දෙනකන් කන්ද දෙනකන් බලන් ඉීමේ මේ තිබෙන මන්දමානික ස්වභාවයක මේ රජයන් ඉතින් ඇති කරලා තියෙනවා අපි මුළු ලෝකේ රටවල් වලට. ඉතින් මම හිතනවා ඒක තමයි භයානක අවස්ථාවක්. ඉතින් නමුත් මේක නැගිටිනව නම් අපි ලෝකේ විරුද්ධ කරවල රින්ගලා අපිට පුළුවන් විදියට රින්ගලා අපි අතරේ අපිට තියෙන අවස්ථාවේ අවස්ථාව අපි ගන්න ඕනේ. ඉතින් මේකත් එහෙම ඉරාබලපු අවස්ථාවක්. මොකද හේතුව චිත්ත පරිකර්මාන්තයේ නිර්මාණාත්මක බව කියන එකට මිනිසුන් විදියන හැකියාව කියන එක විශ්වවිද්‍යාලයකින් හෝ වෙන විදිහක පාදකින් එහෙම මනින්න පුළුවන්කක් නෙමෙයි. අපි රටේ නිර්මාණකරු සියලු දෙනාම අපි දතුත් අධ්‍යක්ෂ විද්‍යාලයේ මේ පිටපත්පත් එක්කෝ එමනා ශිල්පීන් ගත්තාම කලා අධ්‍යක්ෂවරු අනිකුත් නළුලියු ගත්තාම ලෝක මට්ටමේ සම්මානගත නළුලියු කර්මාන්තයේ තාක්ෂණික වශයෙන් පල්ලෙහා වුණා නිර්මාණක වශයෙන් අපි ගොඩක් ඉහළ තියෙනවා. ඊට පුළුවන් මේ අවස්ථාව අරගෙන මේ ලෝකේ තියෙන විරුද්ධ පුරවලට රින් ගන්න. රජයෙන් එක කරන්නේ රජය හැමදේම කරනවා බලංගු දෙන්නේ රටේ කර්මාන්තයේ වදාවත් ඉදිරිය ගන්න නැහැ. ඒ නිසා අපි තීරණය කළා දැන් මේ චිත්තපටි ජාත්‍යන්තර විරුද්ධ පුරවලට ගෙනියන්න විවිධ මාර්ග හොයන්න ඕනේ කියලා. අපිට මුලින්ම අපි ළඟපදින් රටේ ඉන්දියාව. අපි ඉංග්‍රීසියෙන් ඉන්දියාවේ ඕල් ලයිෆ් ෆිල්ම් සර්විස් කියන අදින්ට කතා කරන්නේ. අපි බැලුවා බල්ලගොඩ ඉන්නේ කියලා ඔස්කාවල්ට විතරක් නෙමෙයි ඉන්දියාවේ සහ අනිකුත් මහද්වීපවලදී අනිකුත් තීරම චිත්‍රපටි පුලවල්ලෝට නියෝජනය කරන්නත් ඒ සඳහා චිත්‍රපටි විලඳ පොළවල් හොයා දෙන්නත් ඒගොල්ලෝ දැන්ටවත් කටයුතු කරනවා. ඒ කියන්නේ ලංකාව ලෝකයේ තියෙන ප්‍රධාන පෙළේ රුගුවන් සේවාවන් වල මේ ප්‍රදර්ශනය කරන්න, ඒ නිසා ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවල් ප්‍රදර්ශනය කරන්න, ඉතින් යාම තව විවිධ චිත්‍රපටි පුලිස්වල වල විලඳ පොළවල් ප්‍රධානක ඉදිරිපත් කරන්න ඒගොල්ලෝ දැන්ට කඩ වේලක් හදාගෙන යනවා. ඉතින් ඒ සඳහා අපි අපේ දායකත්වය ලබා දුක තියෙනවා. ඉතින් ඒක දැනට ඒ ප්‍රතිඵල තමයි දැනට ඔය වාණිජ මතුවේ ප්‍රදර්ශනයක් අපි කරන්නේ ලොස් ඇන්ජලිස් වල. ඉතින් තමන්ට උමනාව තියෙනවා නම් ලෝක මාර්ග තියෙනවා, ඒ මාර්ග හරහා ගමන් කරන්න තමන් දැනගන්න ඕනේ කොහොමද ඒක අපිට සුදුසු විදිහට අපි ඒ තුනට යන්නේ කියන එක. ඉතින් මම කියනවා මේ අවස්ථාවක් ආචාර්ය බෙද්දට සඳහා අපි තරණය කරනවා. ඒක සාර්ථක වෙන ලකුණු තියෙනවා. ඉතින් එහෙම වුණොත්
විශේෂයෙන්ම දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයාගේ ජීවිත කතාව පදනම් කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කිරීම කියලා කියන්නේ තරමක මේ අමාරු කාරණයක්. විශේෂයෙන්ම මේ ඉතාමත් සංවේදී දේශපාලනික කරුණු කාරණා සමගින් ඔබට ගනුදෙනු කරන්නට සිද්ධ වෙන නිසා වෙන අධ්‍යක්ෂකවරයා විදියට මේ කාරණය කොහොමද ඔබ ජයගත්තේ අනුරුද්ධ මේ චිත්‍රපටයේදී මේ නිර්මාණයේදී?
විවිධ දේශපාලන පක්ෂවලට නියෝජනය වෙනවා. සමහර දේශපාලෙන් අයින් වෙලා ඉන්නවා. ඒ වගේම දැන් ඔහු යටවීම ගත දේශපාලනයේ ඉගෙනකොට හැංගිලා ඉන්නකොට හැංගිච්ච ඉතිරි තැන් වල හිටපු පුද්ගලියෝ සමග ආශ්‍රිත පුද්ගලෝ තවත් ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ සියලුම දේවල් අතරේ අපිට රින්දන්න සිද්ධ වුණා මේ තොරතුරු හොයාගන්න. ඒකෝ වැදගත්ම දේ තමයි අපි ඒක දිදුපිච්ච කරුණු හොයන්න අපි විවිධ ක්‍රම පාවිච්චි කළ එක තමයි උපුවත්පත් වල ගිය ලිපිලේඛන ඒව පරිශීලනය කිරීම දෙක. ඔව් හිටපු තැන් වලට අපි ගමන් කරලා උත් අපි ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා ගවේෂණය කරලා ඒ අදාළ හිටපු තැන් බලලා ඒ අදාළ වටේ හිටපු මිනිස්සු වාර්තාකරු අයගෙන් තොරතුරු ලබාගෙන තමයි මේ ගනුදෙනු අපි කරන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි අපිට දෙවෙනි දැන් මේ සම්බන්ධව තව ජනතාව පිටතරුණ පොවල් දක්වන ආකාරයේ කියන උන් ළඟ ඔහුගේ ගොඩාක් දේවල් ඔහු පත පොත තියෙනවා වාසික කිව්වයි තමයි ගොඩාක් අපිට සම්බන්ධ කරගන්න සම්බන්ධීත්වය මේ දෙක ගන්න පුළුවන් පක්ෂය හරහා විතරයි. ඒකෝට සමහර අය ඉන්නවා අයිඩියට එන්න කැමති නැති අය ඔවුන් දේශපාලනය කරලා ජනතා විමුක්ති මාර්ගයටම බොහොම පිටු හිටපු අය ඉන්නවා තාමත් ජීවත් වෙලා ඔවුන් කැමති නැහැ මේ ප්‍රසිද්ධිය කියන්නේ. ඒකෝට ඔවුන්ගේ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන ජනතා විමුක්ති තරහ පමණයි. ඒක ඉතිහාසයේ සවදාති දවසේ වැරළට වැහිලා යනවා. ඒක හරි වාර්තා කිරීමක් තියෙනවනේ. ඒක ජනතා විමුක්ති නායකයාගේ චරිතයටත් ඔහු කරපු දේශපාලන ව්‍යාපාරයටත් අපි සාධාරණයක් කරන්න බෑ. අවුරුදු ගානක සිදුවීමක් පැය සමහරක බෙදෙන්නේ චිත්තපටියකට පොදු කරනවා කියන්නේ අවශ්‍ය දේ විතරයි අපිට උතුර ගන්න පුළුවන්. අපිට ගොඩාක් දේවල් අපහරින්න සිද්ධ වෙනවා. ඒක කරගන්න සිද්ධ වෙන්නේ මොනවද කියනකත් ඉන්න ගන්න වෙන්නේ මේ සියලු දේවල් කිරාමනල බලලා. ඒකත් බලනකොට සමහරවිට තේරෙන්න පුළුවන් මේකත් උනායි මේක නැත්තේ ඇයි මේ සිදුවීම් දැන් නැති කියලා චිත්තපටියක් කියන්නේ තෝරා බේරගත් සිද්ධියකින් තමයි මේ නාටකීය අවස්ථාවන් ගොනු කරගෙන තියෙන්නේ. අපි මේ අවුරුදු දෙකක පමණ කාලයක් ඉඳලා කරපු රිසර්ච් ඒ තමයි ගවේෂණවල ප්‍රතිපලයක් විදිහට තමයි විද්‍යාත්මක පරිලෝකයට ඉන්නේ. ඒ සාමාන්‍ය චිත්තපටි වල අධික වෙනසක් දරපු මානසික මෙන්න ශාරීරික වෙනසක් දරලා නිර්මාණය හොදා සැප වෙච්ච විශාල පුලිසක් දහස් කරන් පුලිසක් වෙහිදී අගමාන සම්බන්ධය ඉඳලා අනික තීරණාල ප්‍රයත්න වලට 1000කට වැඩි අධික පුලිසක් මේ සඳහා විවිධ ප්‍රමෝට උපයෝගී වෙලා තියෙනවා උපකාර කරලා තියෙනවා.
අවසන් වශයෙන් දැනගන්නට කැමති දැන් මේ ලොස් ඇන්ජලිස් නුවර මේ චිත්‍රපටයේ තිරගත වීමෙන් පස්සේ චිත්‍රපටයේ අනාගතය කොහොමද, චිත්‍රපටයේ බෙදා හැරීම කොහොමද සිද්ධ වෙන්නේ, මේක ලංකාවේ ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට අවස්ථාව ලැබෙන්නේ කොහොමද, අපි දැනගන්නට කැමති ඒ පිළිබඳ විස්තර අවසන් වශයෙන්.
ප්‍රධාන පුලේ සිනමා උලෙලොට කිසිවත් කිරීම ඒ එක්කම ලංකාවේ මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ අන්තිමට කියන්නේ 2018 දෙසැම්බර් හෝ 2019 ජනවාරි විතර වෙනකොට ඉන්නන්ට තමයි අපි දැන් ටිකක් කතා බහ කරමින් යන්නේ. ඉතින් ලංකාවේ චිත්‍රපටියක් බෙදාහැරීම සම්බන්ධව ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. දැසික දෙක විතර කාලෙකින් ඉඳලා මේ අර්බුදේ තියෙනවා. ඉතින් මගේ රජයේ වැඩිවට ඉවත් කරන්නෙත් නැහැ. ඉතින් දැන් ටිකක් හදිසි කියන්නේ ආණ්ඩුව අරගෙන මේ බෙදාහැරීමේ බලය ආණ්ඩුව ගත්තාට මේ දැන් මාසයක් පොඩි කාලයක් ඇතුළත නමුත් ඒ නිසා තවත් අර්බුදයක් මුදා වෙලා තියෙනවා. සිත මාචාරා හිමියන් සහ සිත්තර සංස්ථාව අතර ඒ නිසා සිත්තපති නිදහස් කිරීමේදී දැක්ෂණ නිෂ්පාදයෝ විචාර ගැටගොඩ මුන් දෙලා තියෙනවා. රටේ තියෙන අනිකුත් හැම ගැටලුවක් වගේ මේ විදිහෙන් නැති ගැටලු වගේම සිනමා කර්මාන්තයේ ගැටලු නොවිසඳෙන කවදාකවත් විසඳෙන්නේ නැති ආකාරයට මේක ඔළු දුවල තියෙන්නේ. මොකද ඒකට මේ නිවැරදි ප්‍රතිපත්ති නැහැ, ඒකට වැඩ ගන්න නිවැරදි දැනුම තියෙන පුද්ගලයෝ නැහැ, ඉන්න ඇමතිවරු දන්නේ නැහැ. ඇත්තටම මේ මේ විෂය ගැන සමහර ඇමතිවරු හිටපු අය නිශ්චිත අමාත්‍යංශයක් නැහැ. ඉතිගේ ගමන සාකෘති අමාත්‍යංශ තියෙනවා, ඉතිගේ අධ්‍යාපන අමාත්‍යංශ තියෙනවා, තවත් වෙලාවකින් ජනමාධ්‍ය අමාත්‍යංශය ගන්නවා, තවත් වෙලාවක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ගන්නවා, තවත් වෙලාවක වාරි මාර්ග අමාත්‍යංශයත් දීපවස්තවල් තියෙනවා. ඒකින්ම තේරෙනවා මේ විෂය පිළිබඳව ආණ්ඩුවට දැනුවත් නැති බව. මේ ඇත්තම කලාව කියන එක, චිත්තපට කර්මාන්තය කියන එක, ඒන කිවිසීන් චිල්පිනියන් පිළිබඳව ඔවුන් දක්වන්නේ පොගේ ඡන්දෙට පාවිච්චි ගන්න පුළුවන් ඉත්තු ඉන්න චේස්ටයක් විදිහට විතරයි. රජයේ මම හිතන්නේ ඔවුන්ට බැක්පත් තියෙනවා විතර තේ ප්‍රධාන පිළිය ආර්ථික මර්මස්ථාන අඳුවාගෙන ඒවා දිනු කරන්න බැරි ආණ්ඩු සිනමා කර්මාන්තය දිනු කරයි කියලා අපිට බලාපොරොත්තුවකුත් නැහැ. අපේ තියෙන උමනාවට මේ කර්මාන්තය අරගෙන මිසක් රජයේ කිසිම උමනාවක් නැහැ. මේ ප්‍රවර්ධනය මේ බෙදාහැරීම කියන ගේ අර්බුදයේ තවමත් ඒ විදිහට තියෙනවා. නිසා ලංකාවේ කිරුම සිනමා කරු විශේෂයෙන් පර්ම සිනමා කරු විශාල අර්බුදයක් ලක්ලා ඉන්න තවම සිද්ධ සරල පෙන්න ගන්න ගැරුව ඒකේ දවාචක තුල තමයි අපි චිත්තපටියක් මේ විදිහට දාන විශ්වාස කරන්නේ. චිත්තපටිය සිතා විචාර ඉල්ලමක් නිසා මම චිත්තපටි කර්මාන්තයේ සක්‍රිය දායක වෙලා ඉතු අධ්‍යක්ෂක නිසා මම මට කෙසේ හෝ හැකියාව සම්බන්ධ චිත්තපටිය මේ අවුරුද්දේ වගේ හෝ ලබන අවුරුද්දේ මුල් වාසවානි දිපෙන්නන්ද සාධාරණ ලක්වෙන් පසුන අවුරු 50ක් ඉතාක් ඉදිරින්න චිත්තපටි පවදාවක් පෙන්න ගන්න ගැරුව චිත්තපටි කරලා බිඳු තියාගෙන නැහැ. අපි ඉතින් ස්වාධීන කලාකරු ඊට අපි සටන අරගෙන අපි සටන ගන්න අතරින්නේ මොකද හේතුව අපි තරුණ කාලෙමදම අපි මේක තමයි අපි ජීවිතේ කැපදේ. ඒ නිසා වර්ධන අපේ සංගම අරගෙන ඉන්න අපි හොඳ නිර්මාණ මේ ලෝකෙට රටට දායක කරන ඒ අපි ගත්තු උත්සාහය අපි ගන්න උත්සාහය අපි නතර කරන්නේ නැහැ.
හොඳයි, ඒ අප සමගින් කතා බහට එකතුනේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අනුරුද්ධ ජයසිංහ. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා SBS ගුවන්විදුලිය සමගින් මේ කතා බහට එක්ුණාට.
බොහොම ස්තුතියි.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.